අධිගමාය නිබ්බානස්ස පච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති. ධර්මසෝනාභිලාෂී සැබෑබර කාරුණික පින්තුනි, මේ පින්වත් සියලු දෙනා අද මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේලා විසින් ප්‍රශංසනීය වූ ඒ ප්‍රතිපත්ති පූජාවෙන් ලෝතර බුදුරජාණන් වහන්සේලා පූජා කරන්ට ඒ තුළින් බලාපොරොත්තු වෙනවා අපේ ස්වර්ගමෝක සම්පත්ති ලබා ගන්නට කටයුතු සකස් කර ගන්නට. විශේෂයෙන් අද දවස බෞද්ධ ලෝකයාට බෞද්ධ ආර්ථික විශේෂයෙන් වැදගත් වෙන දවසක්. කුමක් නිසාද? බුදුරජාණන් වහන්සේගේ ලෝකෙ පහළ වීම, බුද්ධත්වයට පත්වීම, පිරිනිවන් පෑම කියන තෙමගුල සිද්ධුනේ අද දවසේ. අපි නේද බුදුරජාණන් වහන්සේ මල්ල රජු කරුවන් උපවත්තන සම්ලියනේ පිරිනිවන් පාන්ත සිටු අවස්ථාවේදී දිව්‍ය මනුෂ්‍යාදී බොහෝ දෙනෙක් නොඑක් විදිහේ පූජා සත්කාරයන්ගෙන් තථාගතයන් වහන්සේ පූජා කරනකොට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද යම් කෙනෙක් ආමිස පූජාවන් කළොත් ඒ පූජාව මත කරන පූජාවක් නෙමෙයි, ඒක ඒ අයටම කරගන්න පූජාවක්. යම් කෙනෙක් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැසිරෙනවා නම් ඒ අය මත කරන පූජාවක්. ඇයි එහෙම දේශනා කළේ? බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන හරි මල් පහම් පූජා කළොත්, ගිලම් පස ප්‍රාණ පූජාවන් පැවැත්වොත් බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාල නිසා එනටත් එයින් කුසල චේතනා පහළ වෙන්නේ අපි තුලා. එතකොට ඒක විපාක ලැබෙන්නේ නමුත් බුදුරජාණන් වහන්සේ එදා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් හතරපද ගාථාවක් අහලා නිවන් දකින්න තරම් හේතු සම්පත් තිබුණා. නමුත් තමන් වහන්සේට ඒ තරම් හේතු සම්පත් තිබුණත් තමයිම නිවන් දකින්නේ නැතුව ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන් තමයි අත්තටපත් නිවන්පත අතහැරලා මේ සසරට පැමිණලා නොයේ කාර්මී ධර්ම පුරලා ලෝතර බුද්ධත්වයට පත් වුණා. බුදුරජාණන් වහන්සේට ඕනේ වුණා මේ සසර දුක් විඳින ලෝකේ ඉන්න එක එක්කෙනා හරි සසරෙන් එතර කරවන්න. එතකොට අද දවසේදී හරි එදා හරි ධර්මානුධර්ම ප්‍රතිපත්ති යම් කෙනෙක් හැසිරුණොත් අන්න එයා බුදුහාමුදුරන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කළ දෙන්න කටයුතු කරන කෙනෙක්. අනේ එනසයි බුදුහමර කියේ යම් කිසි කෙනෙක් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැසිරෙනවා මෙන්න මේ අය මත කරන තථාගතෝ ගරු කරෝති සත්කරෝති පූජේති මානති. තථාගතයන් වහන්සේට ගරු කරන, සත්කාර කරන, පූජා කරන අය කියලා. ඒක අද දවසේදී අපි ටිකක් දක්ෂ වෙන්න ඕනේ වෙනද වගේ නැතිව නොයෙක් විදිහේ අපි එකට එකතු වුණත් මොනවා හරි වචන කතා කරන්නේ නැතු දවස පුරාම සිහියෙන් ඉඳලා රාග දේශ මොහ කියන අකුසල ධර්ම දුරු කරන්න ටිකක් වෑයම් කරන්න තෝරන සහවතින් නැතු. ඒ සඳහා අපිට මූලික දැනුමක් තියෙන්න නැතු. අපි භාවනා කරනවා කියලා කිව්වට අපි භාවනා කරන්නේ ඇයි කියන කරුණ නැවත වතාවක් ආවර්ජනා කරලා අපි දැනගන්න ඕන. ගොඩක් දෙනෙක් බණ අහලා තියෙන අය, බණ අහපු අය. නමුත් බණ තමයි තහළු නැති අලුත් මායත් අද ඉන්න පුළුවන්. ඒ නිසා මට හිතෙන අපහු මුලටම මුලින්දලම මේ අපි භාවනා කරන්නේ ඇයි කියන කරුණ පොඩ්ඩක් මතක් කරන්න. මම මාතෘකා කළ ගාථාව මේ සතිපට්ඨාන සූත්‍රයේ ගාථාව. ඒකේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒකායන වයම් භික්ඛවේ මග්ගෝ මහණෙනි මේ එකම මාර්ගයයි කියන්නේ මොකටද සත්තානං විසුද්ධියා සත්වයන්ගේ පිරිසිදු බව ඇති වෙන්නට ශෝක පරිද්දවානං සමතික්ක මාර්ගය ශෝක කරන බවක් තියෙනවා නම් පරිදේගිය මොකද ඈ වැළපෙනවා කොහොමද වැළපෙන්නේ නම කිය කියා අඳන බවක් ගුණ කිය කියා අඳන බවක් තියෙනවා නේ අපි කවුරු හරි කෙනෙක් නැති වුණොත් නරුණොත් අපේ දෙන්නේ කියාරි දරුවේ කරේ අපි නොයේක් විදිහේ ගුණ කිය කියා නම් කිය කියා අඳන බවක් තියෙන්නේ නේද මේකට කියන පරිදේ කියන්නේ එතකොට හදවත ශෝක කරන බවක් හදවතේ අමෙහෙලි බවක් දුක් බවක් හතුක බවක් කියන මේකට ශෝකේ කියන්නේ එතකොට මේ ශෝක කරන බව වැළපෙන බව නැති කරන්දා දුක්ඛ දෝමනස්සානං අස්සංගමයි දුක්ඛ කියලා කියේ මොකක්ද මේ කයේ ඇති වෙන වේදනා දැන් අපිට කටුවකින් වගේ යමක් මේ කයට කටුවක් වගේ ඇහුනොත් මේකෙන් ඇති වෙන්නේ හිතල ගන්න දුකක් එහෙම නෙමෙයි කයට දුක්ඛාගත යමක් ගැටීමෙන් ඇති වෙන මේකට කියන දුක්ඛ කියලා දෝමනස්ස කියලා කියන්නේ හිතේ ඇති වෙන චෛතසික දුක්ඛ කායික දුක්ඛ චෛතසික දුක්ඛ කියලා දුක දෙකකට බෙදනවා කයට ඇති වෙන දුක තමයි අමිහිරි වූ ස්පර්ශයක් ඇති වුනහම දුක දැනෙනවා ඊට පස්සේ හිතට ඇති වෙන දුක තමයි දෝමනස්සය කියලා කියන්නේ අපිට දුක් සහගත යමක් සිහි කරනකොට දුක ඇති වෙනවා එතකොට මේ දුක් දෝමනස් නැති කරන්නට දුක් දෝමනස්සානම් අත්හංගන ඊට පස්සේ ඥායස අධිගමයි මාර්ගඵල ලබන්ට මාර්ගඵල ලබන්ට නිබ්බාන සච්ච කිරියා නිවන සාත් කරගන්න තත් සත්‍යයන්ගේ පිරිසිදු බව ඇති කරගන්නට හැඳින් ගැලපීම ඉක්මවන්නට දුක් දුම්නස් නැති කරගන්නට මාර්ගඵල ලබන්නට නිවන අවබෝධ කරගන්නට එකම මගයි තියෙන්නේ මොකද්ද චත්තාරෝ සති සත්තාන සතර සතිපට්ඨානය කියලා පෙන්නනවා හොඳට මතක තියාගන්න දැන් අපි මෙන්න මෙතන තමයි හැම කෙනෙක්ම මේ වචන ටික අහලා තියෙනවා සතිපට්ඨාන සූත්‍රයේ ඊට පස්සේ සතිපට්ඨාන සූත්‍රයේ මේ ටික අහලා කරන හැටි තියෙන නිසා අපි හැම කෙනෙක්ම පටන් ගන්නවා මෙන්න මෙතන පොඩක් කෙනෙක්ම හැම බොහෝ දුරට මෙතන තමයි මේ ටික තමයි කරන්නේ නමුත් අමතක කරන්න එපා බුදුරජාණන් වහන්සේ මේ ටික කිව්වේ කාටද කියන එක මෙන්න මෙතන අපිට අමතක වෙච්ච බවක් තියෙනවා අද දවසේදී මේ හැමෝටම කිව්වනේ මේ යම් කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා හොඳට දුක පෙන්නලා දුක ඇති වෙන හැටි පෙන්නලා දුක නැති වෙන හැටි පෙන්නලා ඊට පස්සේ මෙන්න මේ කාරණාව පෙන්නනවා මේ දුක නැති කරන්නට දුක හොඳට පෙන්වන කායික දුක මානසික දුක දුක දුමනස් කියන ඔක්කොම කැටි කරලා දුක සතියේදී පෙන්වනවා. ඒ දුක ඇති වෙන හේතුව ක්ලේශ ධර්මියෝ තණ්හාවත් පෙන්වනවා. පෙන්නලා මේ ක්ලේශ ධර්මියෝ නැතිනම් තණ්හාව නැති වුණොත් නැති කළොත් මේ දුක නූපදින බව නැති වෙන බවත් පෙන්වනවා. මෙන්න මේ දුක දැකලා දුක ඇතිවීමක් දැකලා නැතිවීමක් දැකපු කෙනාට කිව්වා මෙන්න මේක තමයි මේ ඔක්කොම ඉක්මනට තියෙන මාර්ගය කියලා. හතරවෙනි කර්ම. අපි දුක මොකද්ද කියලා දන්නේ නැතුව දුක ඇති වෙන හැටි දන්නේ නැතුව දුක නැති වෙන්නේ කොහොමද කියලා දන්නේ නැතුව මාර්ගය වැදුවොත් හරියන්නේ. එතකොට ඒ තුල කියනවා මොක අපි අර ගණනක් කෙනෙකුට දුන්නාම ඒක හදන ක්‍රමේ දන්නේ නැහැ නමුත් හරි උත්තරයක් තියෙනවා හදන ක්‍රමේ වැරදි උත්තරයක් තියෙනවා කියනකොට මේක තුන කොපි කරලා කාගෙන් හරි අහගෙන කියන එක වගේ ඒ වගේ අපිට මේ අර්ථය හරියටම තේරිලා නෙමෙයි මේ මාර්ගයේ ඉපදිලා ඉන්නේ මාර්ගය තුල ඉන්නේ අපිට හරියටම මේ දුක කියන්නේ මොකද්ද දුක ඇති වෙන්නේ කොහොමද දුක නැතිවෙන්නේ කොහොමද කියන මෙන්න මේ කාරණාව තේරුම් ගත්තහමයි මේ මාර්ගය කියන කී වටදාකම එන්නේ. නැතිනම් මේක නිකම්ම නිකම් වචන මාත්‍රයක් විතර වෙනවා. ඒකයි දැන් මේ දුක නැති කරගන්න මාර්ගය කියලා අපි ගත්තට වැදුවට මේක කොච්චර දුරට කළ යුතුද, මේ මාර්ගයේ මොන මොන තැන් වලදී මොන මොන දහම් මෙනෙහි කර යුතුද, කායानुපස්සනාව මොන කාලෙදි වැඩි යුතුද, වේදනානුපස්සනාව මොන කාලෙදි වැඩි යුතුද, චිත්තानुපස්සනාව මොන කාලෙදි වැඩි යුතුද, ධම්මානුපස්සනාව මොන කාලෙදි වැඩි යුතුද කියලා අපි දන්නේ නැහැ. ඉතින් මෙන්න මේ නිසා අපි ටිකක් මේ ගැන මුල ඉඳන් මේ සතිපට්ඨාන සූත්‍රය විස්තර කරන්න ඉස්සෙල්ලා ආපහු ඒක පෙර ටිකක් මුලට අපි යන් නේද. එතකොට දැන් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ දුක් දුම්නස් නැති කරන්ද මාර්ගඵල ලබන්න නිවන් අවබෝධ කරගන්න තියෙන මොකද්ද, සතර සතිපට්ඨාන කියලා. සති කියලා කියන්නේ සිහිය. පට්ඨාන කියන්නේ පිහිටුවීම. සිහිය පිහිටුවන තැන් හතරක් පෙන්වුවා. මෙන්න මේ හතරට සිහිය පිහිටුවල තමයි මිදෙන්න පුළුවන් කියලා පෙන්වුවා. ඊට පස්සේ දැන් මෙතන තියෙන වටිනාකම වෙන්නේ ඔතන නෙමෙයි. සිහිය ගත්තහම තියෙනවා කොටස් දෙකකට. මිච්ඡා සති සම්මා සති කියලා. වැරදි සිහියකුත් තියෙනවා, මුලාවු සිහියකුත් තියෙනවා, නිවැරදි සිහියකුත් තියෙනවා. දැනුත් අපි කය කෙරෙහි සිහියක් යොමු කරනවානේ. එහෙමනම් අපිට කොහොම හරි සිහියක් ගැනම තේින්ද පෙන්වනවා නම් එක සතිපට්ඨාන වෙනවානේ. නමුත් බුදුරජාණන් වහන්සේ නොවදාලට ඒකයි මම කිව්වේ සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනාගේ සිහියක් ගැන මේ පෙන්වන්නේ. දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මාර්ගය කියලා ඒක දැකපු කෙනාගේ මාර්ගාංගයක් වෙන්න තෝනේ මේ සිහිය. අපිට ඒක තේරෙයි. අපි ටිකක් ඒකට මුල් අවස්ථාවට යන් ඉස්සෙල්ලාම මාර්ගේ වඩන්න ඉස්සර වෙලා නැත්තම් මේ සතර සතිපට්ඨානෙ වඩන්න ඉස්සර වෙලා අපි මේක කරන්නේ මෙන්න මේ නිසා නේද කියන කාරණාව තෝරගන්නට ඕනේ. මම මේ දේශනා කරන දේ තුල කාට හරි එක්කෙනෙකුට හරි කමක් නැහැ තේරෙන්නේ නැති නොතේරෙන වචනයක් හරි සමාජයට මට ගුරු වෙනසා පාලි වචන එහෙමම කියවෙනවා නොතේරුවත් කවුරු හරි අහන්න ඕන වෙලාවක ඕන ප්‍රශ්නයක් අහන්න කිසිම ගැටලුවක් නැහැ. එතකොට අපි ඉස්සර වෙලා චතුරාර්ය සත්‍ය මොකක්ද කියලා ටිකක් සම්මර්ෂණය කරලා බලන්න උත්සාහවත් වෙනවා. මොකද මේ චතුරාර්ය සත්‍ය නැමැති එකම ධර්මතාවය අවබෝධ නොවුණු නිසායි මේ සසර බොහෝ කාලයක් අපි චතුරාර්ය සත්‍ය අපිට අවබෝධ වුණොත් එතකොට කියනවා මොකද්ද, දික්ටි සම්පන්නයි මාර්ගස්ත සෝවාන් ඵලයට පත්වෙච්ච පුද්ගලයා කියලා. එතනින් පස්සේ තමයි එයාට හම්බෙන්නේ ආශ්‍රව දුරු කරන මාර්ගය. මේකත් අපි කතා දෙන්නේ මේ පැත්තෙන් මෙතන ගමුදී. සර චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලා අපි හොඳට බලමු. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, දුක්ඛං මරණ වියදිත දුක්ඛ මරණං පි දුක්ඛං අප්පිහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විපයෝගෝ දුක්ඛෝ යම්පිච්ච නලපති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඉපදීම දුකයි, මහලු බව දුකයි, ලෙඩ වෙන බව දුකයි, මරණයට පත් වෙන බව දුකයි, අප්‍රියන් හා එක්වීම දුකයි, ප්‍රියංගෙන් වෙන්වීම දුකයි, ඉච්ඡිතලාභ හිතන කැමති වෙන බලාපොරොත්තු වෙන දේ නොලැබීම දුකයි. කෙටියෙන් කියනවා නම් මේ ස්කන්ධ පරිහරණයම දුකයි කියලා පෙන්වනවා නේද. දැන් මෙතන ටිකක් අපිට නෝනින් හිතන්න ඕනේ තමයි බුදුහාමර මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගෙන දුක බලලා අවබෝධ වුණහම බුදුරජාණන් වහන්සේ එදා ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරන පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාද පෙර නොයසු විරු ධර්මයක් ගැන මට නුවණස පහළ වුණා කියලා පෙන්වන්නේ. එතකොට ඉදං දුක්ඛංති පුබ්බි අනනෝසු තේසු ධම්මේස, මේ දුකයි කියලා පෙර නොයසු විරු විදිහේ නුවණ බුදුරජාණන් වහන්සේට පහළ වුණානේ. මම පොඩි මේක කියන්නේ. එතකොට පෙර නොයසු විරු නුවණක් නේද? අපි අහලා තියෙනවා බෝසතාණන් වහන්සේ රජ ගෙදර ඉඳලා උයනට යන කාලේ ලෙඩෙක් මහල්ලෙක් මල කඳක් හම්බ වුණා. චන්දමිතිකෙන් අහලා ඇහුවා කවුද මේ ලෙඩෙක් කිව්වා. මේ මහලු කෙනෙක් මල මැරිච්ච කෙනෙක් කියලා ලෙඩ වෙන කෙනෙක් මහලු වෙන කෙනෙක් මරණයට පත් වෙන කෙනෙක් දැක්කනේ. එතකොට දැන් මෙතෙන්දි දේශනා කරන පෙර නොයසු විරු ධර්මතාවයක් මත හම්බුණා මේ දුකයි කියලා. දුක්ඛ සත්‍යය කෙරෙහි. එතකොට එහෙනම් මෙතනදී පොඩි මොකක් හරි අපිට නොපෙනෙන ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය බෞද්ධ නොවන ලෝකිකෙනත් මේ ලෙඩ වෙන මහලු වෙන මරණයට පත් වෙන බව දන්නවානේ. දැන් මෙතන කියන දුක්ඛ ආර්ය සත්‍ය කියලා එකක් පනවනවා. ආර්ය කියන්නේ උතුම්. මේ දුකයි කියලා උතුම් වූ තුන් ඇත්ත හනවන තැනක් වෙනවා. හරිද? මේක විදිහට සමාජයට කියමු. බොහොම වටිනා පැත්තක් තියෙන අල්ල ගන්න පුළුවන් මේ දන්නේ බලමු. එතකොට මම මේ කිව්වේ මේ සාමාන්‍ය ලෝකයා දකින්න දේට වඩා බොහොම ටිකක් ගැඹුරින් බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය දැකලා තියෙනවා කියන එකයි මම මෙතන මතක් කරන්නේ. ඒ කියන්නේ අපි චතුරාර්ය සත්‍යෙම ප්‍රවේශණය කරමු. මෙන්න මේ විදිහට ඉදදීම ලෙඩවීම පිටින් කියන්නේ පංච පාදන ස්කන්ධයේ දුකයි කියලා කියනවා. ඊට පස්සේ දුකට හේතුව දැනෙවුවා මොකද්ද? තණ්හාව කියලා. දුකට හේතුව අවබෝධ කළා තණ්හාවයි කියලා. මෙන්න මෙතන තියෙනවා පින්වතුනි අපිට හොඳට හිතලා ගන්න ඕන. මෙතන තියෙනවා හිතට හිතන්න ඉතාම සියු නෝන ඇති කර ගන්නවා. දුක්ඛ සත්‍ය බුදුරජාණන් වහන්සේ දැක්කා සාමාන්‍ය ලෝකයේ තුල කිසිම කෙනෙකුට හම්බ නොවන ආකාරයට. මේ දුක්ඛ සත්‍යයේ දුක තථාගතයන් වහන්සේ පෙන්වපු විදිහට යම් කෙනෙක් දැක්කොත් ඒ කාන්තේම යා වූ ආර්ය වූ දර්ශනයක් දක්නවාමයි. ඉබ්බන්දු ආකාරයකට බුදුරජාණන් වහන්සේ මේ දුක්ඛ සත්‍ය දැක්කා ලෝකේ සාමාන්‍ය ලෝකයා මේ පෙන්වන ධර්මතාවයට වඩා. අපි නිකමට කියමු අන්තිමට පෙන්වන සංකිටේන පංච උපාදාන කන්ද දුක්ඛ කියලානේ දුක්ඛ සත්‍යෙදී. දැන් පංච උපාදාන ස්කන්ධය කියලා කිව්වේ මොකද්ද කියලා දැන් ඔන්න ඔතෙන්ට යන්න. රූප උපාදාන ස්කන්ධය, වේදනා උපාදාන ස්කන්ධය, රූපය කියනවා. අපි කවුරුත් රූපය දන්නවනේ. රූපය උපාදාන ස්කන්ධය කියනවා. මෙතන අපි කියමුකෝ උපාදානය නිසා හටගත්ත උපාදානයේ යෙදුණු කියන අර්ථයකින් උපාදාන ස්කන්ධය කියනවා. අපි නිකන් උපාදානය කියන වචනේ කෙටියෙන් ගන්න මම මගේ මගේ ආත්මයයි කියලා දැඩිව ගන්න බවක්, මේක මගේ කියලා ගන්න බවක් තියෙනවා නම් මේකට කියනවා අපි උපාදානය කියලා. හරිද? එතකොට රූපය මගේ කියලා ගන්න බවක් තියෙනවා නම් රූපය මගේ කියලා ගන්න බවක් තියෙනවා නම් මේකට කියනවා මොකද්ද? රූප උපාදාන ස්කන්ධය. උපාදානය කියුවේ මොකද්ද එතකොට? උප ආදාන. ආදාන කියන්නේ ගන්නවා. හරිද? ළඟට ගන්නවා. වැඩිව ගන්නවා. මගේ කියලා ගන්න බව. හරිද? රූපය මගේ. මේ මම කියලා මේ රූපයක් උරුම කරගන්න ස්වභාවය. වේදනා උපාදාන ස්කන්ධය. ඇහැට රූපයක් ගැටීම නිසා හෝ කනට ශබ්දයක් ගැටීම නිසා, නාසයට ගන්ධයක් ගැටීම නිසා, දිවට රසක් ගැටීම නිසා, කයට යමක් ගැටීම, සීතල හෝ උෂ්ණයක් ඇති වෙන යමක් ගැටීම නිසා, හිතින් සිටින්න කිතුන් නිසා, ඇති වෙන යම් වේදනාවක් තියෙනවා නම් මේ වේදනාව මගේ කියලා වේදනාව විඳින්නේ මම කියලා මේ වේදනාව දන්නේ වේදනාව විඳින්නේ වේදනාව ආйти මගේ ආත්මයට කියලා මේ ගන්න ස්වභාවයට කියනවා මොකද්ද වේදනාව උපාදානස්කම් තොස් සංඥාව කියලා කියන්නේ මොකද්ද සංඥා කියන හඳුනන බව හඳුනන බව මේ වර්ණයට වඩා මේ වර්ණයේ ස්වභාවයක් අපි හඳුනනෝනේ දැන් මේ නම නෙමෙයි පඤ්ඤප්ති අපි කියන කුංචිම කුංචි ළමයි අඬනකොට මේ ළමයි නලවන්න ඔය අම්මලා පාට පාට කැරකෙනව උඩින් එල්ලන්නේ එල්ලෙනකොට මෙයාට අර පාට පේනවා නමුත් මේ නිල් පාට කහ පාට රතු පාට කියලා නම් එහෙම දන්නේ නෑ නමුත් වර්ණනානත්වයක් මෙයාට පේනවනේ ඒ සංඥාව හඳුනනවයි කියන එකේ ප්‍රකෘති අවස්ථාව මුල් අවස්ථාව මෙන්න මේ තේරෙන්නේ හැඳිනීම මේ වර්ණ සතහනට වඩා මේ වර්ණ සතහනේ අපි නම් ගොත් භාෂා නොදන්නවා වුණත් ඕනම කෙනෙකුට මේ වර්ණනානත්වයක් හඳුනන බව තියෙනවනේ මේ වර්ණ සතහනට වඩා මේ වර්ණ සතහන වෙනස් බව හඳුන ගන්න පුළුවන් එතකොට මේ පේන රූපයට වඩා මේ පේන රූපයේ වෙනස් බව. පේන රූපයට වඩා සද්දේ වෙනස් බව. සද්දේ තුලත් වෙනස් බව හඳුනන බවට කියනවා මොකද්ද? සංඥා කියලා. මේ හඳුනන්නේ රූප හඳුනන්නේ සද්ද හඳුනන්නේ මම. නැතිනම් මේ හැඳිනීම මගේ. නැතිනම් මේව හඳුනන්නේ මගේ ආත්මය කියලා අපි ගන්න ස්වභාවයක් හිත හිතා කරන්න ඒ තරම් කෙලෙසේ බලවත් තුළ ඉබේම ඇති වෙන ස්වභාවයක් අපි තුළ තියෙනවා. එතකොට සංඛාරය කියලා කිව්වේ සංඛාර උපාදාන ස්කන්ධේ. සංඛාර කියලා කියන්නේ චේතනා කියන දේ. නැත්තම් හිතනවා, කල්පනා කරනවා. අපි මොනවහරි හිතන එකට කල්පනා කරන බවට කියනවා මේකට මොකද්ද සංඛාර කියලා. චේතනා කියලා කියන්නකො. එතකොට මේ චේතනා උපාදාන ස්කන්ධය කියන්නේ හිතන්නේ මම. අපි ඔක්කොම ඉන්නේ මෙහෙම නේද? හිතන්නේ මම. මට තමයි හිතුනේ. මගේ ආත්මය තමයි මේවා හිතන්නේ. අපිට මගේ ආත්මය කියලා හිතන්නේ කතාවක් නෑ. මට තමයි හිතුනේ. මම තමයි හිතන්නේ කියලා එතනින්ම අපි යන්නගෙන මේ හිතන බව මම කරනවා මගේ මේ ශරීරය හෝ හිත නිසා මේක වෙනවා නැත්නම් මගේ ආත්මය නිසා මේ හිතන බව වෙන්නේ කියලා මෙහෙම ගන්න එකට කියනවා මොකද සංඛාර උපාදාන ස්කන්ධ විඥානය කියලා කියන්නේ මොකක්ද දැනගන්නවා මොනවද දැනගන්නේ දැන් මේ පිළිසක් මෙතන ඉන්නවා කියලා දැනගන්නවා රූප තියෙනවා කියලා දැනගන්නවා. සබ්ජෙක්ට් අහුණා කියලා දැනගන්නවා. ගන්ධ සුවඳක් ලැබුණා කියලා දැනගන්නවා. එතකොට මේ දැනගන්නේ මම. දැනගැනීම මගේ ආත්මය කියලා අපි ගාව කෙලෙසයක් මේ තුළ ඇතුළු වෙනවා. මේකට කියන විඥාන උපාදාන ස්කන්ධය කියලා. හරිද? දැන් පංච උපාදාන ස්කන්ධය කියලා කිව්වොත් කාටක් මතකද? නොතේරණ අය ඉන්නවනම් කියන්න. රූප දැඩිව ගත්තා වූ රූපය, රූප උපාදාන ස්කන්ධය, වේදනා උපාදාන ස්කන්ධය, සංඥා උපාදාන ස්කන්ධය, සංඛාර උපාදාන ස්කන්ධය, විඤ්ඤාණ ස්කන්ධය. අපි සිංහලෙන් ගත්තොත් රූපය, රූප, වේදනා කියන්නේ විඳින බව, සංඥා කිව්වේ හඳුනන බව, සංඛාර කිව්වේ කල්පනා කරන බව, විඥාන කිව්වේ දැනගන්න බව. යම් රූපයක් විඳලා හඳුනලා කල්පනා කරලා දැනගන්න බවක් තියෙනවා නම් මෙන්න මේ සිද්ධියද කියනවා පංචස්කන්ධය කියලා. ඒක මම, මගේ ආත්මයයි කියන කෙලෙස්ය නිසා ඇතිවෙච්ච නිසා මේ තුල දැන්ද කෙලෙසියක් ඇසුරු වෙන නිසා මේකට කියනවා පංච උපාදාන ස්කන්ධය කියලා. දැන් බුදුරජාණන් වහන්සේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛන් කියලා ඉපදීම, ලෙඩවීම, මහලුකව මරණය කියන මේ දුක්ඛිත විස්තර කරලා පින්නවා. කෙටියෙන් කියනවා නම් පංච උපාදාන ස්කන්ධය දුකයි කියලා. මෙන්න මෙතන හොඳට හිතන්න තමයි. මේ ලෝකේ හැම කෙනෙකුටම නැති, බුදුරජාණන් වහන්සේටම, බුදුරජාණන් වහන්සේ නමක් විසින්ම පෙර නොයසූ විරු ආකාරයට අවබෝධ කරගන්න ධර්මතාවයක් මෙන්න මෙතන ගොනු වෙලා තියෙනවා. මෙතනදී බුදුරජාණන් වහන්සේ දැක්කා මේ රූපයේ ඇසුරු වෙන වේදනාව, සංඥාව, විඳින බව, හඳුනන බව, කල්පනා කරන බව, දැනගන්න බව, ඇසුරු කරන මම, මගේ, මගේ ආත්මයයි කියන මෙන්න මේ කෙලෙස් හරහයි මේ දුක එන්නේ ඔක්කොම කියලා. අපි දැන් හිතාගෙන ඉන්නේ ඉපදීමේ දුක, ලෙඩවීමේ දුක මේ ශරීරෙට එනවා කියලා. ශරීරයෙන් තමයි විඳින්නේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දැක්කා මේ පුද්ගලභාවය හරහා, නැතිනම් මේ මම, මගේ, මගේ ආත්මයයි කියන කෙලෙසය නිසා මේ ස්කන්ධ ඇසුරු කරන මේ කෙලෙස් ස්වභාවය ඇති කලෙහි මේ ඉපදීමේ දුක, ලෙඩවීමේ දුක, මහලු බව, මරණය කියන මේ දුක් ඔක්කොම උරුම වෙන හැටි දැක්කා. මොකද මේක පෙර නොසුවිරු ධර්මතාවයක්. බෝසතන් වහන්සේට ඉස්සරවත් මේ රූපේ බලන ලෝකයා කියන විදිහට ලෙඩ වෙන බව, මහලු වෙන බව දැක්කට සැබෑවටම ලෙඩ වෙනවා, ලෙඩ වෙන, මහලු වෙන, මරණයටපත් වෙන දුක විඳින්නේ ලෝකයා මොන ධර්මතාවයක් නිසාද කියලා දැක්කේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ස්කන්ධ පංචකයේ ඇසුරු කරන, ඇසුරු වෙන උපාදාන ස්වභාවය. කෙලෙස් ස්වභාවය නිසායි මේ පුද්ගල භාවය විදිහ දුක ඔක්කොම විඳ වෙන්නේ කියලා දැක්කා. දැන් මේ රූපය නිකන් හිතනද මලමිණිය වගේ කියලා දැන් හිත එහෙම සුද්ධෝ අපේත විඥාන නිරත්තංව කලින්කර මේ විඤ්ඤාණය මේ ශරීරයෙන් අහකට ගියොත් හරියට එක තැන තිබිද දිරායන දර කුටයක් වගේ මේ ශරීරය කියනවා. ඒක මේ රූපේ ඇත්ත ඕකනේ නේද? එතකොට මේ රූපය මමයි කියන හැඟීමක් ඇති වෙන්නේ කොතෙන්ද? මේ රූපයේ මම කියන අදහස ඇති වෙන්නේ, ඇතුළු වෙන්නේ සිතේ. නැත්තම් රූපය දන්නවද මම කියලා? දැන් රූපය මම කියලා දන්නවනම් මෙන්න මේක දැනගන්න ඕනේ තමන් මේසේ කියලා. මොකද මේකට පිස්සුත් නැති රූපයක් නේ නේද? දැන් මේ පීඩිතිය දන්නවද මම පීඩිතිය කියලා? එහෙම හිතන්න පුළුවන් එහෙම බවක් තියෙනවද? එහෙම නැහැ නේ. එහෙනම් මේ කයත්, මේ කය එහෙම දන්නවද මම කය කියලා? නැත්තම් මේ මම කියලා එහෙම දන්නේ නැහැ. මේක කයමයි, ආහාරයෙන් හැදුණු මේ තීර්ෂිය වගේමයි. හරිද? කිසිම හැඟීම් දැනීමක් නැහැ. කිසිම සැප දුක් ගන්න බවක් හිතන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන්, විඳින්න පුළුවන් බවක් එහෙම මේ රූපය දන්නේ නැහැ. රූපේ මම කියලා දන්නේවත් නැහැ. රූපයට එහෙම දැනගන්න පුළුවන් නම් තීර්ෂියක් දන්නවා මම තීර්ෂිය කියලා. එහෙම දන්නේ නැහැ නේද? දැන් එහෙනම් මේ රූපය මම කියන අදහසක් අපි තුල පවතිනවා නම්, මේ රූපේ මම කියන අදහසක් පවතිනවා නම් මම කියන අදහසනේ රූපේද? රූපේ එහෙනම් මම කියන අදහසද? නෑ. අපි මේ දෙක හරියට දැක්කොත්, ඒ කියන්නේ මේ රූපේ දැන් අපි මේසේ කියලා අපි හිතන අදහසක් තියෙනවා. මේසේ කියලා හිතන්නේ අපි. මේ ධර්මතාවය ඒක දන්නේව නෑ. මේ එතකොට මේස කියලා අපි හිතපු අදහස මේක එහෙම නෙමෙයි. මේ දින ධර්මතාවය මේක කියලා හිතන අදහස එහෙම නෙමෙයි. නමුත් මේ ධර්මතාවය නොදන්න අපිට මේක මේ කියනවා නේද? ඒ වගේ දැන් මම කියලා අපි හිතනවා. රූපේ මම රූපේ මගේ කියලා. දැන් මේ රූපේ ස්වභාවය දන්නේ නැහැ, රූපයේ ස්වභාවය ඇත්ත නොදන්නකම නිසා රූපය මම කියලා මගේ කියලා සිතේ උපදින මේ කෙලෙස් ධර්මය පිළිබඳව අපිට හැඟීමකුත් නැහැ. දැන් අපිට මේ අවිද්‍යාව නිසා ඇති වෙන ධර්මතාවය මොකද? මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙන මේ රූපය මමයි කියන අදහස තමයි එන්නේ. දැන් මේක දකින්නකොට මේක කියන අදහසක් අපිට ඇති වෙනවා. මොකද මෙයා දන්නේ නැහැ මේක කියලා. එහෙම නැත්නම් මෙයා අපිට කිව්වෙත් නැහැ මේක කියලා. අපි මේ හිතන්නේ මේක රූප ධර්මයක් මේක කියලා. අපි හිතන එක චේතනා මාත්‍රයක්, නාම ධර්මයක්. මේ ධර්මතාව දෙක නොදන්න නිසා අපිට දෘෂ්ටියක් දැන් ඇතිලා මේක මේක කියලා. එතකොට ඔන්න දැන් අපිට කය මම වෙලා ඔන්න දැන් රූප උපාදාන ස්කන්ධය හැදෙනවා. හරිද? උපාද මම මගේ කියන උපාදානයේ වෙනම ධර්මතාවයක්. මේ අනාත්ම ස්කන්ධ ස්වභාවය වෙනම ධර්මතාවයක්. රූපේ රූප මාත්‍රය. දැන් මේක උපාදාන ස්කන්ධ කියනවා. දැන් හිතන්න මේක රූපයක් නිකම්ම. දැන් මේ කාරණේ අපි මගේ මේක මගේ කියලා හිතනවා නිකම්. දැන් මේ සිතුවිල්ල අපිට තෝරගන්න බැරුනහම දැන් අපි කග්ගාලා අපි හිතන මේක තමයි මගේ කියලා හිතුවේ කියලා මේක අල්ලන ගන්නවා. දැන් මේකට කියනවා රූප උපාදානස්කන්ධය කියලා. රූප උපාදානස්කන්ධය කියලා මොකද? උපාදාන වෙච්ච රූපයක් අපේ මගේ කියලා අල්ලගත්ත රූපයක්. දැන් ඔන්න දුක එන තැන. හරිද? දැන් මේ රූපය කැඩුනොත් බිඳුනොත් අපිට දුක එහෙම එන්නේ නැතුව තියෙයිද? ඔන්න දැන් මේ රූපය ධාතු මාත්‍රයක් ආහාරයෙන් හටගත්තේ අනාත්මයි, පුද්ගල භාවයටයි කියන්නේ. ඒ රූපය ආරම්භය මගේ කියලා මම කියන අදහසක් කෙලෙසයක් ඇති වෙනවා. මේ දෙක නොදන්න නිසා දැන් රූපය මම කියන මට්ටමේ ඉන්නේ අපි. ඔතනනේ ඉන්නේ අපි. නේද? දැන් බලන්න මොකද වෙන්නේ කියලා. දැන් මේ රූපය දිරුවොත් මොකද වෙන්නේ? මම මහලු වෙනවා කියලා නෙමෙයිද පේන්නේ? රූපය මගේ වෙලා රූපය දිරනවා, දිරන රූපය මගේ වෙලා දැන් මහලු බව කාගේද? මගේ. දැන් මහලු වීමේ දුක විඳින්න වෙනවද නැද්ද? වෙනවා. දැන් මේ රූපය වෙනස් වෙනවා, ලෙඩ වෙනවා. රූපය කාගේද? මගේ. දැන් එතකොට කාටද ලෙඩ වීම විඳින්න වෙන්නේ? මට. රූපේ පැත්තක දැන් මේ අහක යන එකක් Taman අරගෙන දැන් දුක් විඳින්න වෙලා. බුදුරජාණන් වහන්සේ දැක්කේ ජාතික දුක්ඛ, ජරාති දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛම් කියලා මේ ලෝකයා දැක්කේ නැති කොටසක් දැක්කම මේ කෙලෙස් ටික හරහා නේද පුද්ගල භාවයට නේද මේ විඳින දුක මෙච්චර විඳින්න වෙන්නේ කියලා. තේරෙනවන්නේ කියන්නේ. එතකොට ඊට පස්සේ දැක්ක දුකට හේතුව මොකද්ද? මේ තුලම තියෙන මේ දුකයි කියලා අපි පෙන්වන තැනම පංච උපාදානස්කන්ධයේ යම් චන්දරාගයක් තියෙනවනේ. මේක නේද දුකට හේතුව? අපිට ඉපදීමේ දුක ලබා දුන්නේ මොකද්ද? මේ රූපේ මගේ කියලා ගන්න තණ්හාවක් තියෙනවනේ. මේක නේද මේ දුක ලබා දුන්නේ? තේරුණා මේ කියන්නේ? දැන් දුකට හේතුව, දැන් දුකට හේතුව වෙන කෙනකින් එහෙම දැක්කේ නැහැ. මේ දුකයි කියලා දැක්කා, දුකයි කියලා දකිනකොටම දුක සමුදය අවබෝධ වුණා පෙර නොයසු විරු විදියට. මේ දුක ඇති කරන හේතුව මොකද්ද? මේ පංච උපාදානස්කන්ධයේ යම් චන්දරාගයක් තියෙනවා නම්, සතුටින් ඇලෙන බවක් තියෙනවා නම්, මම මගේ කියලා ගන්න බවක් තියෙනවා නම්, මේක නේද මේ දුක දිනක් දෙන්නේ කියලා තග්ගාලා එතනම දැක්කා. ඒක මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන මේ ස්කන්ධ පංචකය දැක්කා. මේක මම මගේ කියපු හින්දා පුද්ගලයෙකුට ඇති වෙන ඉදීම ලැබීමේ මහලු බව මේ ටික දුක හැටියට දැක්කා. දුක ඇති කරපු හේතුව හැටියට දැක්කේ මොකද? මේ තුල තියෙන මේ කෙලෙසේම දැක්කා. මේ පුද්ගල භාවයම දැක්කා. මේ උපාදානය නැති වුණොත් මේ තණ්හාව නැති වුණොත් මම මගේ කියන හැඟීම නැති වුණොත් අපිට දැන් මේකට එහෙම පුළුවන්ද? ඒ කියන්නේ අපි කියමුකෝ දැන් සිසිල් පුළුවන් පාරක් එහෙම වැදුනොත් මේක ඒකට සතුටු වෙන්නේ එහෙම එහෙම නැත්නම් කටුක රළු ගොරෝසු පාරක් වුණොත් දුක් වෙන්නේ එහෙම ඒ වගේ මේ පුද්ගල භාවය එහෙම නැති වුණොත් මේ කය ඉබඳි. කය ඉබඳි කියන එකෙන් කියන්නේ මේ හැඟීම් දැනෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒක කෙනෙක්ගේ නෙමෙයි. මේ රූපයයි මේ රූපයේ යථාර්ථයේ සමාන වෙනවා. කිසිම වෙනසක් නැහැ. හරිද? මේ රූපයේ කැලි කැලි කපනකම් අපිට සද්දෙන්නතු ඉන්න පුළුවන් තමාගේ නෙවෙයි වගේ. ඉතින් කෙලෙස් දුර වෙච්ච කෙනාට මේ රූපේ කපනකම් කැලි කැලි ඉන්න පුළුවන් තමාගේ නෙවෙයි. දෙකම එකයි. අතීතේ මම හිටියත් නෙමෙයි මම දැන් වර්තමානයේ ඉන්නවත් නෙමෙයි අනාගතේට මම යනවත් නෙමෙයි තුන් කාලෙතම මම කියන ධර්මතාවයක් සිහි වෙන්න හෝ සිහි කරගන්න හෝ ලැබෙන්නේ නැතිනම් හුදු ස්කන්ධ මාත්‍රයක් පමණක් වෙනවා. එතකොට ඔන්න දැන් දැක්ක බුදුරජාණන් වහන්සේ දුක මොකද්ද කියලා දැක්කා. පංච උපාදාන ස්කන්ධයේ ඛණ්ඩ දුක්ඛ වෙනකොට දකින්න මේ අනාත්ම වූ ස්කන්ධ ටිකත් ස්කන්ධ ටික හා යෙදුණු කෙලෙසියක් නිසා මේ දුකේ ඉන්නේ. ඒ කියන්නේ ලෙඩවීමේ දුක එන්නේ කාටද? පුද්ගලයට නේද? රූපේ කියන්නේ නැන්නේ මම ලෙඩ වුණා කියලා කියනවා නෑ. මට නැත්තම් මගේ කියන හැඟීමටයි මේ ටිකටයි දුක එන්නේ. මහලු වීමේ දුක ඒත් එන්නේ. එතකොට මරණයට පත් වී හෝ මරණය නිසා එන දුකක් තියෙනවද? ඒත් එන්නේ. එතකොට ප්‍රියංගෙන් වෙන්වීමේ දුක, අපි ප්‍රියමනාප කැමති කෙනෙක් නැති වුණොත් ඒ දුක ලැබෙන්නේ කාටද? මේ ශරීරය එහෙම දන්නවද? නෑ. මේ වේදනා සංකාර ටිකවත් නෙමේ දෝෂි. මේ තුල ඇතුළු වෙන මේ පුද්ගල භාවයටයි සිදෙන්නේ. ඊට පස්සේ අප්‍රියං හා එක්වීමේ දුක, ප්‍රියංගි වෙන්වීමේ දුක වගේම අප්‍රියං හා එක්වීමේ දුක, බලන කැමති වෙන බලාපොරොත්තු වෙන දේ නොලැබීමේ දුක. ඇයි කැමති වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ? කවුද? පුද්ගලයා. අව කෙනෙක් ඉන්නවනම් මේ පුද්ගල භාවයනේ මේ නිබඳි කෙලෙස් ධර්ම ඇති වෙන්නේ. එහෙනම් මෙන්න මේ පැවැත්ම තමයි බුදුරජාණන් වහන්සේ දැක්කේ දුක හැටියට. ඊට පස්සේ දුක ඇතිවෙන්න හේතුවම දැක්ක. ඒ තුලම තියෙන තණ්හාව මම මගේ කියලා ගන්න බව කියලා දැක්කා. දුකේ නැතිවීම පෙන්වුවා උපාදාන නිරෝධෝ භව නිරෝධා භව නිරෝධෝ ජාති නිරෝධා ජාති නිරෝධා ජරා මරණ දුක් පරිද දුක් දුමන නිරෝධා කියලා. මේ උපාදානයාගේ නැතිවීමම තණ්හාවගේ නැතිවීමම පෙන්වුවා දුකේ නැතිවීම හැටියට. ඔන්න දැන් මෙතන බලන්න හොඳට ධර්මතා ටිකක් බුදුහාමුදුරු ස්කන්ධ ටික පෙන්වුවා රූපේ ආහාරය නිසායි හටගන්නේ. සත්පුද්ගල භාවයකට නැති ධර්මතාවයක් ඉන්නවා මේ. කනබුන බත්පාන් කවුරු මුන්නට සත්පුද්ගලයක් නෙමෙයි අනාත්මයි. අනාත්ම ආහාරයක් නිසා මේ ටික හැදෙන්නේ. මේ වේදනා විඳින බව හඳුනන බව කල්පනා කරනවා කියන සිතුවිලි ටික ස්පර්ශය නිසා හැදෙන්නේ. රූප ස්පර්ශයක්, ශබ්ද ස්පර්ශයක්, ගන්ධ ස්පර්ශයක් නිසා. හිත කියන එක හැම වෙලේම හැදෙන්නේ මේ නාම අපිට ඇහත් රූපයක් නිසා, කනත් ශබ්දයක් නිසා, නාසයත් ගන්ධයක් නිසා, යම් යම් ආයතනයක් නිසායි හිත උපදින්නේ. ඔන්න මේ ස්කන්ධ ටික පෙන්වුවා සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර ප්‍රත්‍ය නිසා හටගත්ත, ප්‍රත්‍ය කියන්නේ හේතු, යම් යම් හේතු නිසා හටගත්ත, ඒ හේතු පවතුනකම් පවතින, හේතු නැති වෙනකොට නැති වෙන ධර්මතාවයක් කියලා ස්කන්ධ ටික පෙන්වුවා. මේ ස්කන්ධ තුල මම මගේ මගේ ආත්මයයි කියන විදිහේ මට්ටමේ කෙලෙසයක් පවතිනවා. මෙන්න මේ ධර්මතා දෙක එකට විදිලා තමයි මේ දුක එන්නේ කියලා දැක්කා. තේරුණා නේද? පුද්ගලයෙක් විඳින දුක මේ ස්කන්ධ මම මගේ කියලා ගන්න මේ කෙලෙසේ තමයි මේ දුක ලැබෙන්නේ කියලා දැක්කා. දුකට හේතුව හැටියට දැක්කා මොකද්ද? එන මේ ස්කන්ධ තුල තියෙන මේ උපාදාන ස්වභාවයමයි නැවත මේ දුක හදන්නේ. දැන් මේ දුක වැඩි කළා දිලා තියෙන්නේ, දුක ඇති කළා දිලා තියෙන්නේ, මතු මේ දුක හදන්නේ මේ උපාදාන ස්කන්ධෙමයි කියලා උපාදාන ස්වභාව උපාදානයයි කියලා දැක්කා. දැන් මෙතනදී බෝසතාණන් වහන්සේ දැක්ක හොඳ කරුණු දෙකක් මොකද්ද? මේ ටික දුක්ඛ සත්‍ය හැටියට දැක්කා, ඒ තුලම තියෙන තණ්හාව දැක්ක දුක්ඛ සමුදය හැටියට, දුක ඇති කරන හේතු හැටියට. දැන් සත්‍ය දෙකක් දැක්කා. ඒ කියන්නේ දැන් ඉපදෙන, ලෙඩ වෙන, මහලු වෙන, මරණයටපත් වෙන බව මේ පුද්ගල භාවය නිසා මේ ටික ලැබෙන්නේ කියලා දැක්කා. මේක දුකමයි. මේ දුක පවතින්නේ මේ තුල පවතින මේ රූප වේදනා, මේ රූපේම ගන්න අපි චන්ත්‍රය දෙන්නට, මේ රූපේ මම කියන, රූපේ මගේ කියන හැඟීමමයි දුක ඇති කරන හේතුව කියලා දැක්කා. උනේෙන් දෙකක් දැක්කා. රූපේ මම කියන මට්ටමින් පරිහරණය කරන තාක් දුක එන බව දැක්කා. මේ දුකට හේතුව මේ රූපේ මම කියන අදහසක් පවත්වන එකයි කියලා දැක්කා. ශ්‍රේණිකන් හිතන්නකෝ. දැන් රූපේ මම කියන අදහසෙන් පවත්වනකොට දුකේන බව ධර්මතාවය එකක්. මේ දුක ගෙනාවේ මේ රූපේ මම කියන අදහසක් පවත්වන නිසායි කියලා දැක්ක. මේක දුක්ඛ සමුදය හැටින් දැක්කා. දැන් දැක්ක මේක දෙකක්. මේ ස්කන්ධ ටික රූපේ නිකම්ම නිකන් ආහාරයෙන් හටගත්ත ස්කන්ධ මාත්‍රයක් විතරක්. ඒ කාරණය මේ මගේ කියන කෙලෙසිය ඇති වෙලයි මේ දුක හටගත්තේ. එතකොට මේ මම කියන කෙලෙසිය එහෙම නැති වුණොත් මෙතන මේ රූපය ආරම්භය මම මගේ කියන මගේ ආත්මය කියන මේ කෙලෙසිය එහෙම නැති වුණොත් ඉපදීමේන පුද්ගලයේ ලෙඩවීමේ මහලුවේ මරණයටපත් වීමේ වෙන දුක එහෙම ලැබෙයිද? ලැබෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. ඔන්න ඔය ටික පෙන්නපු කෙනාට පෙන්නවා එහෙනම් දැන් මේ දුක පෙන්නලා තියෙන්නේ. අර ඉස්සල කිව්ව දුක් පෙන්නලා මේ සත්‍යගේ පිරිසිදු බව ඇති වෙන්න, දුක් දුම්නස් නැති කරන්න, හැඳින් වැළපීම් දුරු කරන්න, නිවන අවබෝධ කරගන්න, දැන් නිරෝධය කියලා පෙන්වන එක. මේ කෙලෙස් නැති වුණොත් නිවන් දකිනවා කියලා මෙන්න මේක කරන්න කියලා දැන් සතර ප්‍රතිපත්තානේ පැනෙව්වා. මොකද දැන් බුදුහාමුදුරුවෝ පෙන්නවා දුක අපිට ආවේ මේ ස්කන්ධ ටික මම මගේ කියලා උපාදාන වෙච්ච නිසායි. නමුත් මේක ස්කන්ධ අනිකක් උපාදානයි අනිකක්, මෙතන ධර්මතා දෙකක් තියෙන, මේ දෙකට දෙක එකට වීමනේ මේ දුක එන්නේ කියලා පෙන්නවා. නිකන් කියන්නේ මේ ස්කන්ධ ටික කියලා මේ උපාදාන ස්වභාවය කියලා හිතන්න මම මගේ කියලා මේ දෙක එකට එකතු වීම නිසා ඇති වෙන ප්‍රතිඵලයක් කියලා හිතන්නකෝ. ලෙඩවීම, මහලු බව, මරණය කියපේක මේ දුක් ටික. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නවා කෙටියෙන් කියනවා පංච උපාදාන ස්කන්ධය දුකයි. මේ ටික පෙන්නවා දුකට හේතුව පෙන්නවා මේ ධර්මතාවය නැතර කර මේ උපාදානය, මේ තණ්හාවයි දුකට හේතුව කිව්වා. තේරුණාද? එතකොට මේ තණ්හාව එහෙම නැති වුණොත් මේ රූපය විතරක් තිබුණා කියලා ඉදීම ලෙඩවීම මහලු බව මරණය අප්‍රියන් හා එක්වීමේ දුක ප්‍රියංගෙන් එන්වීමේ දුක කියන මෙන්න මේ ධර්මතාව ටික ලැබෙන්නේ. මේ රූපය දිරයි, මේ රූපය ලෙඩ වෙයි, මේ රූපය බිඳෙයි, ඒත් ඒක මට වුණා කියලා එහෙම දුකක් වෙන ධර්මතාවයක් එහෙම නැහැ. දැන් මේ ගහක් එහෙම ගත්තොත්, පැලෑටියක් ගත්තොත් මේ පැලෑටිය දිරනවා, ගහක් වුණත් දිරනවා, ගහක් වුණත් ලෙඩ රෝග හැදෙනවා, ගහක් වුණත් මැරෙනවා. අපිට දුක් දුම්නස් එනවා. ඇයි? මගේ නෙමෙයි නිසා, අපේ නෙමෙයි නිසා. ඉතින් මෙතනත් මගේ කියන අපේ කියන කෙලෙසේ අත ඇරුණොත් ඒක තමා නොවෙනවා වගේමයි මේක තමා නොවෙන්නේ. එහෙම වුණොත් මේ රූපය දිරුවොත් ලෙඩ වුණොත්, ඉතින් ලෝකෙදයක් දිරු ලෝකයම දිරුවා කියලා අපිට දුක එනවද? එන්න හේතුවක් නැහැ. එතකොට අපි කියමු දැන් මේ පංචු පාදමස් කන්දේ කියන අර්ථය ගන්නවා චර උපාදානයේ හටගත්ත නිසා. හරිද? නිසා උපාදානයේ අසුර වෙන නිසා. ඔන්න මේ පංච උපාදානස් කන්දේ නිතන් මේ ස්කන්ධ ටික ගන්න මේ කෙලෙස්ය ගන්න මේ දෙකම එකට එකතු වෙලා ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්න සාව ඔන්න පෙන්වන මහන්නේ කෙටියෙන් කියනනම් පංච උපාදාන ස්කන්ධේ මේ ස්කන්ධය මම මගේ කියලා උපාදාන වෙලා ඉන්න තාක් මේ ජරා මරණ දුකින් මිදෙන්න පුළුවන් කමක් නැහැ කියලා පෙන්වුවා. මේ දුක ඇති කලේ මම එකම තැන නැවතනවාද කියන්නේ සම්බන්ධයි. මේ දුක ඇති කලේ මේ මම මගේ කියලා ගන්න උපාදාන ස්වභාවයයි මේ ධර්මතාවය මේකට හේතු වෙච්ච නිසායි කියලා පෙන්වුවා. හරිද? ඒක බුදුහාමුදුරු පෙන්වුවා මේ මේ මෙතන තියෙන ධර්මතාව දෙකක් මේ දුක්ඛ ස්කන්ධ ටික. මේ කෙනෙක්ගේ දුක එහෙම නෙමෙයි මේක. පුද්ගලයෙකුගේ දුක එහෙම නෙමෙයි. මේ දුක මම හෝ මගේ හෝ මගේ ආත්මය උනේ මේ මේ මගම මගේ කියන උපාදාන ස්වභාවය නිසා. මේක මේ දෙක වෙන් වුණු දුක්ඛ ස්කන්ධ ටිකත් මම මගේ කියලා ගන්න උපාදාන ස්වභාවයත් කෙලෙසයන් කියන දෙක වෙන් වුණොත් මේ දෙක නිසා ඇතිවෙච්ච ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. මම ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයට පත් වෙනවා කියන මේ දුක එහෙම ලැබෙන්නේ නැහැ. මරණයෙන් පස්සේ එහෙම නෙමෙයි මේ දුක නැති කරන්න දෙන්නේ. මෙලොව මේ දැන් එක මේ සාතනන් තැනේක කොටම වඩවටින්නේ. ඊට පස්සේ ඔන්න පෙන්වුවා ඉන්ටිප තෙන්නොල එහෙනම් මේ උපාදානය කියන එක නැති කරන්න පුළුවන්. මේ ස්කන්ධ ඉදිරියේ තියෙද්දි රූපය තියෙද්දිම රූපේ මම මගේ කියන මේ දැකීම නැති කරන්න පුළුවන් එක. බුදුහාමුදුරුවෝ පෙන්වනවා. වේදනාව තියෙද්දිම සංඥාව තියෙද්දිම සංකාරය තියෙද්දිම විඥානය තියෙද්දි හිත තියෙද්දිම මේ කෙලෙස් නැති කරන්න පුළුවන් එක. මේ දෙකම තිබුණාම ඇති වෙන ප්‍රතිඵලය එකක් තිබුණාම ඇති වෙයිද? ඇති වෙන්නේ නැහැ. මේ මම මගේ කියන කෙලෙස් ස්වභාවයත් මේ ස්කන්ධ ටිකට හේතු වෙලා ඇති වෙච්ච දුකක් තිබුණා නම් තේරෙනවද මේකේ? තේරෙන්නේ? ඇති වෙච්ච දුකක් තිබුණා නම් මේ කෙලෙස් නැති වුණොත් මේ දුක ඇති වෙන්නේ නැහැ කියලා පෙන්වනවා. එහෙනම් මේ කෙලෙස් නැති කරන්න කියලා. මේ යෝ තස්සා ඒව තණ්හාය අශේෂෝ විරාගෝ චාගෝ පටිච්චසග්ගෝ මුත්‍ති අනාලය. කාන් මුච්චිතිච්චේ දුක්ඛ නිරෝධය සච්ච. ඒ තණ්හාවගේම ඉතුරු නොකොට නැති කිරීමක් තියෙනවා නම් අපහැරේ දැනීමක් තියෙනවා නම් ගෙවා දැනීමක් තියෙනවා නම් නොගැනීමක් තියෙනවා නම් ආලය නොකැලීමක් තියෙනවා නම් මිදීමක් තියෙනවා නම් මේ තණ්හාව මේකට කියනවා මොකද්ද? දුක්ඛ නිරෝධ සත්‍ය කියලා කිව්වා. එතකොට මේ උපාදානයේ නැතිකල යුතුයි කියන එකයි මෙයාට නිවන එළඹ සිටින ධර්මතාවය හැටියට හම්බුනේ. මොකද මේ කෙලෙස් ටික නැති කිරීමයි නිවන කියලා හම්බුනේ. මොකද මේ දුක නිවෙනවා ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් කියපු යම් දුකක් තියෙනවනේ මේ දුකේ නිරෝධය සාර්ථ වෙනවා, දුක නිරුද්ධ වෙනවා, දුක නැති වෙනවා මේ තණ්හාව මේ උපාදානයේ නැති උණු. ඒකයි රාගක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය නිබ්බාන. රාග, ද්වේෂ, මෝහ කියන මේ ධර්මතාවයන්ගේ නැති බව නිවනයි කියලා උදාහරණයක් තමයි හේතු. ඔන්න ඊට පස්සේ මෙන්න මේ තැනට ආපු කෙනාට කියපු වචනයක් තමයි මොකද්ද? ඒකායන වයන් දෙකේ මග්ගෝ කියලා මේ සතර සතිපට්ඨාන. දැන් අපි මේ විස්තරේ දන්නේ නැතුව මේ විස්තරේ දැනගන්න නැතුව මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දුක ඇති වෙලා දුක තියෙනවා. ඒ දුක ඇති වෙලා තියෙන්නේ මෙන්න මෙහෙම සිද්ධියකින්. මෙන්න මේ සිද්ධිය මෙහෙම වුණාම මේ දුක නැති වෙනවා කියලා මේ විස්තර ටික මුකුත්ම දන්නේ නැතුව අපි කෙලින්ම මාර්ගය විතරක් අරගෙන මේ ටික කියපුවහම නිවන් දකින්න පුළුවන් කියලා අරගෙන අපි කළොත් අපිට මේ කාරණාව සම්පූර්ණ වෙයිද? වෙන්නේ නැහැ. ඇයි? යම් අර්ථයක් සඳහා නම් යමක් සඳහා නම් මේක කරන්නේ. ඒදී දන්නේ ඒ කියන්නේ හැම වෙලාවෙම හොඳට තේනවා බුදුහාමුදුර යම් දැනුමක ඉන්න කෙනෙකුට කියපු ටිකක් මේ තියෙන්නේ. දුක පෙන්වල දුක ඇතිවීම පෙන්වල නැතිවීම පෙන්වපු කෙනාටයි මේ මාර්ගය කිව්වේ. එහෙම නැතුව මේ නිකම්ම කෙනෙකුට මාර්ගය කියනවා. එහෙම මෙවේකක් නැන්නේ නේද?
ඒ කියන්නේ අපි හොඳට දන්නවා මාර්ගය කියන්නේ චතුරාර්ය සත්‍ය හතරෙන් සත්‍ය. ඉතුරු සත්‍ය තුන මුකුත්ම දන්නේ නැති කෙනෙකුට කෙනෙම මාර්ගය දෙනවයි කියන එක නිකන් විහිළුවක් වගේ එකක් කියනවා මට නම් හිතෙන්නේ. ඒ කියන්නේ මේක කරන්නේ මොකද්ද? ඒ කියන්නේ මුකුත්ම විස්තර නොකිය අපි කාගේ හරි ඇඩ්‍රස් එකක් අපි තියනවා වගේ. මේක යන්න අහවලට නෑ, මෙයා ඉන්නේ අහවල දිහාට යන්න ඕනේ, මේ මේ අරගෙන ගිහිල්ලා එයා හම්බෙලා මේ දේ කරගෙන එන්න, මේ මුකුත් විස්තර නෑ, කිසිම දෙයක් නැති ඇඩ්‍රස් එකක් අපි තියනවා. යන පාර විතරක් කියලා. මේ පාරේ මේ පාරේ ගිහිල්ලා හම්බ වෙන්න ඕනේ කාවද, හම්බෙලා කියන්න ඕනේ මොකද්ද, එයාගෙන් ගන්න ඕනේ මොකද්ද, මුකුත් නෑ. එතකොට දැන් මේකේ තේරුම තියෙන්නේ ඇඩ්‍රස් එක යන පාර මෙතන ඉඳන් ඇන්ඩ්‍රොයිඩ් යන හැටි පාර හොඳට ලියලා කාගේ හරි අතේ තියෙනවා දැන්. හරියන්නේ නෑ. මේක එහෙම තියන්න මොකද්ද හේතුව කියන එක කියන්න ඕනේ නේ. ඒ වගේ මේ මාර්ගය පනවන්න ඉස්සර වෙලා ඇයි මේ මාර්ගය පනවන්නේ? එතකොටයි ඇත්තටම මේක ඉවමනවා එයාට එන්නේ. අපිට වෙලා තියෙන්නේ අපි මාර්ගය ගැන උත්සාහවත් වුණාට මේ මාර්ගය උත්සාහවත් වෙන්න ඕනේ යම් ධර්මතාවයක් නම් ඒ ධර්මතාවය අපේ ජීවිතේට කැහැදිලි නැහැ. ඒ නිසා මේ සඳහා තියෙන උත්සාහය අපි අඩු වෙලා නේද? අපි දිටි දැමීමෙන් දැක්කොත් ඇත්තටම මේ දුකයි මෙබඳු මානසික මට්ටමක් නිසායි අපි එහෙනම් මේ දුක් විඳලා තියෙන්නේ. ඇත්තටම දිටි දැමීමෙන් මේ වගේ මානසික මට්ටම මේ වගේ පැවැත්ම දුරු කළොත් මේ දුක මේ දැම්ම නැති කරන්න පුළුවන් කියලා දැක්කත් ඇත්තටම ලෝක ජවයක් හයියක් වෙනවා. අපි නැති කරන්නේ බොහොම ශීඝ්‍ර උත්සාහයක් වෙනවා. ඔන්න දැන් පෙන්වුවා දුක පෙන්වුවා. දුක ඇති වෙච්ච හේතුව ඒ තුලම තියෙන කෙලෙස් ස්වභාවය කියලා පෙන්වුවා. කෙලෙස් නැතිකලොත් දුක නැති කරන්න පුළුවන් කියලා පෙන්වුවා. දැන් මේක පෙන්වුවට අපිට තාම ලැබ සිටියේ නැහැ. අපිට තාම තියෙන්නේ මේ රූපේම මම වගේ. උපාදාන ස්වභාවය, කෙලෙස් ස්වභාවයත්, දුක් වූ ස්කන්ධ ටිකත් දෙකම එකට කරපු අත්දැකීමෙන් අපි මිදුනේ නැහැ තාම. නමුත් දැන් අහලා දැනගත්ත ඇත්තට අපි නොදන්නවා වුණාට, අපි නොදැක්කා වුණාට මෙන්න මේ වගේ ධර්මතාවයක් තියෙනවා කියලා අහලා දැනගත්තා. නේද? දැනගත් එක දැන් ප්‍රත්‍යක්ෂ කරන්නට තමාටම ඔප්පු කරගන්න තමයි මේ සතර සතිපට්ඨානෙ තියෙන්නේ. දැන් ඔන්න බුදුහාමුදුරු දේශනා කරන මේ රූපයේ අනාත්මෝ මම මගේ නොවන ධර්මතාවය. ඒකට පරිබාහිරින් ඇවිල්ලයි මේ කෙලෙසයක් ඇතුළු වෙන්නේ. ඔකයි බුදුහාමුදුරු දේශනා කළේ සබස්තර මිදම් වික්කවේ චිත්තං පංචකෝ ආගන්තුකේ උපක්ඛිලේතේ උපක්ඛිලිට්ඨං. මේ හිත ප්‍රභාසර එන කෙලෙසේ මොකද නේ? මේකට අයිති නැති ආගන්තුක කෙලෙසිය කියලා මේ වහගෙන තියෙන්නේ. පිටින් ඇවිල්ලා තියෙන ධර්මතාවයක් කියන්නේ. එතකොට බැරිවල මේ හිතම කෙලෙස ධර්මයක් එහෙම වුණොත් සිත් ඇතුව කෙලෙස් දුරු කළා එහෙම ඉන්නවා කියන එකක් වෙන්නේ නැහැ. දැන් මහරහතන් වහන්සේට එහෙම සිත් තියෙනවද? තියෙනවනේ. නමුත් කෙලෙස් තියෙනවද? එහෙනම් කෙලෙස් කියන ධර්මතාවයේ සිතක අසුරු වුණාට සිතට අයත් නොවුණු ධර්මතාවයක් නිසා නේද ඒක දුරු කරන්න පුළුවන් උනේ? මෙන්න මේ ස්වභාවය තමයි පෙන්වන්නේ. මේ ධර්මතාව දෙකක් තියෙනවා කියලා. දැන් එහෙම පෙන්වුවට මේ දුක කියලා පෙන්වුවා, දුක ඇති වෙන කෙලෙසියක් පෙන්වුවා, මේ කෙලෙසිය නැති වුණු මේ දුක එන්නේ නැහැ කියලා පෙන්වුවා. මේ රූපේ, මේ වේදනා, සංඥා, සංකාර, විඥාන එන්නේ මේ දුක අපි විඳින්නේ නැහැ කියලා පෙන්වුවා. මෙතන යම් දුකක් නැතුව නෙමෙයි, ජීවිතවලක නැති වේදනාවක් තියෙනවා. නමුත් ඉපදීමේ දුක, ලෙඩවීමේ දුක, මහලු භවයේ දුක, මරණ දුක, හඬා වැළපෙන දුක, මහරහතන් වහන්සේලාම ඔළුවේ අද්දදගෙන අඬනවා කියන්නේ මහල තියෙනවද? එහෙම වෙන්නේ නැහැ. ඒ දුක එහෙම නැහැ කියලා පෙන්නලා දෙන්නට දැන් අපිට තාම මේක දකින්න බෑ. අපි ඉන්නේ තාම මොකද්ද? දුක මම කියන මට්ටමේ. හරිද? නැත්තම් මේ දුක එන මට්ටමේ. දුක මම නෙමෙයි අපිට එහෙම හම්බ වෙන්නේ නැහැ. දුක මම කියන කියලා වෙනම හම්බ වෙන්නේ නැහැ. මම කියලා කියන ධර්මතාවයෙම දුකම වෙලා අපිට. අපි තාම ඉන්නේ දුකේ කියන කර්ම කියන දුරුසි. ඉන්නේ දුකේ. හරිද? දැන් බුදුරජාණන් වහන්සේ ඔන්න පෙන්වුවා ඔය මම මේ පෙන්නපු ධර්මතාවය කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒ ධර්මතාවය අපිටම බලාගන්න හොඳයි මේක කරලා බලන්න. කියලා කියනවා වගේ සතර සතිපට්ඨානෙ දුන්නා. දැන් ඔන්න කායම පස්සනාව අපි වඩන කෙස්ලොම් නියගත් ධම්මස්නහර කියලා තුන පොකොටස් 22ක් තියෙනවා. මේ ආහාර නිසායි හැදෙන්නේ, ආහාර නැති වෙනකොට නැති වෙනවා. පරේෂණයකුත් අපි කරලා බලමු. දැන් මේ රූපේ මම කියලා ඉන්නේ, මේකේ තියෙන කෙස් ටික කොහොම කපලා ගලවලා අපි පැත්තකට දැම්මොත් කෙස් ටිකට මම කියනවද? නෑ. එතකොට දැනුත් මේ තියෙන්නේ ඒ කෙස් ටිකම නෙමෙයිද? දැන් මේ කෙස් සහිත මේ රූපෙටයි අපි මම කියන්නේ. මේකේ තියෙන කෙස් ටික ගලවලා පැත්තකින් තිබ්බොත් අරකට කියන්නේ මොකද්ද? කෙස්. ඒකට මම කියන්නේ නෑනේ. ඒක තමා නොවන කෙස් වූ විතරක් වෙච්ච ධර්මතාවයක් බව පැහැදිලිද? ඒ ටික තමා නොවි කෙස් කියන ධර්මතාවයක් කියන එක පැහැදිලිද? හොඳයි. මේ දැන් තියෙන තේකම නෙමෙයිද? ඒකම. එන්න මේ ශරීරයේ තියෙන මේ රෝම කූප ටික කොහොම ඌරලා අරගෙන එක ගොඩක් ගැහුවා. ඒකට මොකද කියන්නේ? ලොම් කියනවා. ඒකට මම කියන්නේ දැන් තියෙන තේබම නෙමෙයිද? නියපොතු ටික කකුල් වලයි ඇඟිලි අත්තු ඇඟිලි වලයි තියෙන ඒවා ගලවලා ගොඩක් ගැහුවොත් මේකට මම කියන්න පුළුවන්. දැන් තියෙන්නේ ඒ ටික නෙමෙයි. ඒ ටිකමයි. මෙන්න මේ ස්වභාවයේ තේරෙන විදිහටම බලන්න ඕනේ. මේ ශරීරේ මේවා මම කියලා හිතාගෙන ඉන්නකොට එකින් එක වින් වෙනකොට තමා නොවන බව යම්සේ ප්‍රකට වෙයිද මේක තුල තියෙදින එසේ ප්‍රකට වෙන බවට බලාගෙන දක්ෂ වෙන්න ඕනේ. ඊට මේ හැම හැම අඳින්න පුළුවන්නේ හැම හැම ගලෝලා පැත්තකින් දැම්මොත් හැම කියනවා මිසක මම කියනවා නෑ. දැන් තියෙන්නේ ඒකමයි. මේකේ තියෙන මස්ටික් එහෙම රැහැලා පැත්තකට දාන්න පුළුවන් වුණොත් මේ වගේ මේ ශරීරයෙන් බැහැරට යන කොටස තේනවා මම නෙමෙයි කියලා. තියෙන කොටස මම කියනවා. එහෙනම් දැන් නුවණක් තියෙන කෙනාට ඔන්න දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන මේ විදිහට පරීක්ෂණය කරලා බලන්න. රූපය කුටස් 32ට බලන්න. හිතවතිගේ බලන්න මේක කනබුන ආහාරය නිසායි හැදෙන්නේ. මේ ආහාරය නැති වෙනකොට නැති වෙනවා කියලා හොඳට බලන්න කියනවා. ඔන්න තේන හොඳට රූපේ අනාත්ම ස්වභාවය. දැන් මෙයාට මේක දකින්න මෙයා දැන් තව කෙනෙක් කිව්වට නෙමෙයි තමන් මේ වගේ හිතලා යම් නුවණක් ආවොත් එහෙනම් මෙයාට හොඳට ටිකක් ප්‍රත්‍යක්ෂ බුදුහාමුදුරුවෝ කියපු වචන බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේක ස්කන්ධ මාත්‍රයක් විතරයි, මේක ඇසුරු කරන වෙනම කෙලෙස්යක් තියෙනවා මම කියලා. ඒක මේ ස්කන්ධ ටික නෙමෙයි කියලා දුකයි දුක්ඛ සමුදය දෙක පෙන්වපු ධර්මතාවයක් කියනවා මට. ඒ කියන්නේ ස්කන්ධය අනාත්ම කියලා දකින්නේ මම මගේ කියන මේ කෙලෙස් ටික නැති කරන්න නෙමෙයි. දැන් මේ කෙලෙස් ඇති බව හඳුනා ගන්න. දැන් මේ රූපය අනිත්‍ය බව, රූපය අනාත්ම බව, මේ හේතුන්ගෙන් හටගත් බව හොඳට සම්මර්ෂණය කරනකොට දැන් මොකද්ද මෙයාට ඔප්පුනේ? රූපය තුල මම හෝ මගේ හෝ මගේ ආත්මය කියලා ගන්න පුළුවන් යමක් නැහැ කියලා අවබෝධ වුණා. එහෙනම් මේ මම හෝ මගේ ආත්මයයි කියන ස්වභාවයක් කියනොත් මේ රූපයට අයිති නොවුණු ධර්මතාවයක් තමයි කියලා තේරුනේ නැද්ද ඒක ටික? මේ රූපය බැලීමෙන් ආවේ අන්තිමට දුක බැලීමෙන් ආවේ මොකද? දුක්ඛ සමුදය ඥාන. දුක්ඛේ ඥානෙ ආවා මේ දුක අනිත්‍ය වූ දුක් වූ අනාත්ම ධර්මතාවයක් කියන එක ප්‍රකට වෙන්න වෙන්න ඇත්තටම මේ කෙලෙසිය එහෙනම් මේ මෙහෙම ස්වභාවයක් මේ තුලම තියෙනවා වෙනම නේද කියලා ඥානත මේ නුවණ ආවා. හරිද? ඊට වේදනාව ගැනත් ඔය වගේම හිතලා බලන්න. වේදනාව රූප දැකීමෙන් සද්ද ඇහෙනින් මේ වගේ වේදනා කොටස් 6ක් පහළ වෙනවා. මේ හැම වේදනාවක්ම හේතුවකින් හටගන්න ස්පර්ශ නිසා. ස්පර්ශයට හේතුනේ මොකද්ද? අර අසුභ අනාත්ම රූප දෙක. ඇහත් රූපයක් දෙක, කනත් ශබ්දයක් දෙක. අනාත්ම රූප ස්පර්ශ නිසා ඇති වෙන වේදනාවද අනාත්ම. මේ වේදනාවට හේතු ස්පර්ශය අනාත්ම නම් වේදනාව ආත්ම වෙන්නේ නැහැ. අනාත්ම හොඳට මේව තේරෙනවා. මේ එතකොට ඔන්න වේදනානුපස්සනාව දැන්. ඊට පස්සේ මේ හිත ගැන බලන්න. ඇහත් රූපයක් දෙක තිබුණ නැත්නම් මේ හිත කියන එක හම්බ වෙන්නේ නැහැ. ඇහත් රූපයක් දෙක ගැටීම නිසා මේ හිත උපන්නේ. ඇහත් ධාතු මාත්‍රයක් නම් ආහාරයෙන් හටගත් එකක් නම් රූපයක් ධාතු මාත්‍රයක් නම් ආහාරයෙන් හටගත්තේ. සත්ව පුද්ගල භාවයකට නැති අනාත්ම හේතු දෙක ගැටීම නිසා හටගන්න හිත කොයින් ආත්ම වෙන්නේ? අනාත්ම කියලා මෙයා හිතත් සිට ඇතිවීම නැතිවීම දකින්න. මොනද චිත්තානුපස්සනාව වඩන. ඊට පස්සේ ධම්මානුපස්සනාව. යම් නීවරණාදී අකුසල විතරකයක් හොවා වූ. එහෙම නැතිනම් දොජ්ජංගාදී කුසල විතරකයක් හොවා මේක තව මේට වඩා ටිකක් පොඩක් සිකෙන ධම්මානුපස්සනාව මෙතෙන්ට දැම්මේ මේ ටික කරනකොට ලෝකෝත්තර මාර්ගයේ උපදිලා උපම් මාර්ගයේ වඩන ධර්ම ධාරයක් මෙතන ලැබෙන නිසා ඒක ටිකක් ගැඹුරු නිසා මම මෙතෙන් මතක් කරන්නේ. ඊට පස්සේ දැන් ධම්මානුපස්සනාවෙන් කරන්නේ මොකද්ද? සංස්කාර ස්කන්ධය අවබෝධ කරගන්න. හරිද? කායනුපස්සනාවෙන් රූපය අවබෝධ වෙනවා, වේදනානුපස්සනාවෙන් වේදනාව අවබෝධ වෙනවා, චිත්තානුපස්සනාවෙන් විඥානය අවබෝධ වෙනවා, ධම්මානුපස්සනාව පිළිසින් දකිනකොට සංඥා සංකාර දෙක සම්පූර්ණයි. එතකොට මෙන්න මේ ස්කන්ධ පංචකය මේ සතර සතිපට්ඨාන වර්ණකොට පංච උපාදාන ස්කන්ධයේ පිළිසින් දකින්න පුළුවන්. එහි ඇත්ත ඇතිහැටි දකිනකොට එයාට ඉබේම උපාදානය කියපියක වෙනුවලා තියෙනවා. පංච උපාදාන ස්කන්ධයේ තියෙන මම මගේ මගේ ආත්මයයි කියලා ගන්න දුක ගෙන දුන උපාදාන ස්වභාවය වෙනම තියෙනවා. දැන් ඊට පස්සේ ලෝකෝත්තර මාර්ගයේ ඇතුළත මට හම්බ වෙන කිලින්ම මේ කෙලෙස්ෙම නැති කරන්න පුළුවන් ධර්මතාවක්. ඒක අපි පස්සේ කතා කරමු. පස්සේ කියන්නේ දැනට මෙන්න මේ ටික හුරු වෙන හොඳට මම මේ කියපු එක දැන් සතර සතිපට්ඨානයේ වඩනකොට වඩන කෙනා නැත්තම් භාවනා කරන කෙනා භාවනා කළ යුත්තේ කුමන ධර්මතාවයක් සඳහාද කියන එක අපිට තේරෙන්න ඕනේ. අපි හැමතැනම භාවනා කරන හැමදාම භාවනා කරන මොනවා හරි දෙයක් භාවනා වශයෙන් කරනවානේ. මේක කරන්නේ එහෙනම් කළා තියෙන මොකටද? ඔව් පංච උපාදාන ස්කන්ධය තිරසින් දකින්නකොට මොකද වෙන්නේ? මෙයා දැක්කා බුදුරජාණන් වහන්සේගේ දහම මේ දුක්ඛ සත්‍යයේ සමුදය සත්‍යයේ කියලා ධර්මතා දෙකක් තියෙනවා. මේ දුකයි මේ දුකම ඇති කරන කෙලෙස්යකුයි තියෙනවා. ධර්මතා දෙකක් තියෙනවා. ලෝකේට මේ ධර්මතා දෙකම එකට වෙලා දුකම මම වෙලා දුකම මගේ වෙලා දුකම මගේ ආත්මය වෙලා දැන් ලෝකය දුකෙන් මිදෙන්නේ නැහැ කියලා දැක්කා. මේ දුක්ඛ සත්‍යයයි මේ සමුදය සත්‍යයයි කියලා මේ දෙක වෙන්ව දැක්ක යුතුයි. එහෙම වුණොත් මේ දුක මම මගේ මගේ ආත්මයයි කියලා අරගෙන ජරා මරණ දුක් විඳින්නේ නැහැ කියලා පින්නෝ විතරද යනවා. මෙන්න මෙතනම විශේෂනේ ලෝකේ ස්වභාවය තමයි චතුරාර්ය සත්‍ය දන්නේ. එයාට සත්‍ය හතරක් නැහැ. තියෙන්නේ එකයි. මොකද්ද? දුක්ඛ සත්‍ය විතරයි. මොකද දුක්ඛ සත්‍යයේ සංදේ සත්‍යයෙන් දැන් අපි කියමුකෝ මේ රූපේ දුක මේක කැඩුන දිනුත් අපිට දුක එනවා. එහෙනම් රූපේ දුක කියන්නකෝ මේක මම මගේ කියලා ගන්න ස්වභාවයක් තියෙනවා. මේක තණ්හාව සමුදේ සත්‍ය. ලෝකෙට එහෙම දෙයක් හම්බ වෙන්නේ නැහැ. මේක දුක නේද? මේක මම මගේ කියලා හිතන බව කෙලෙසේ නේද? ඒ නිසා මේ දුක උරුම වෙලා නේද කියන කාරණාවක් එහෙම පේන්නේ නැහැ. එයාට පේන්නේ මේක මගේ කියන එක විතරයි කියන්නේ. මේ දෙකම එකට එකතු වෙලා තියෙනවා. ඒ හින්දා චතුරාර්ය සත්‍ය නේ එක සත්‍යයයි තියෙන්නේ. ඒ කියන්නේ දුක්ඛේ අඥාන. මෙයා දුක දන්නේත් නැහැ. දුක්ඛ සමුදය අඥාන. දුක ඇති වෙන හැටි දන්නේත් නැහැ. එහෙනම් දුක්ඛ නිරෝධය අඥාන. ඒ කියන්නේ දුක ඇති වෙන හැටි දන්නේ නැහැ කියනකොට දුක නැති වෙන හැටිය දන්නේ නැහැ. ඒ කියන්නේ දුක මෙහෙමයි හටගත්තේ කියනකොට ඒ හටගත්ත දේ නැති කිරීමමයි දුකේ නැතිවීම කියලා ඉඳෙම නෙන්නේ. නේද? දෙමයි එන්නේ. අපි කියමුකෝ දැන් කුඹුරට වතුර එන්නේ මේ විදිහටයි කියලා දැක්කොත් මේ වතුර පාර නැති කරන්න දෙන්නේ මොකද්ද? මේ එන වතුර පාරම බහල ගන්නෙ කියලා ගන්න. සමුදය දැක්කොත් Nirodha කියන්නේ ඒකට ප්‍රතිවිරුද්ධ දෙයක් කියන එක ඉබේම එන්නේ. නිරෝධය දැනගත්තොත් එහෙනම් මේකම කරන එක තමයි මග මේකට තියෙන මග කියන එක මග උපදින් නිදේම අර දෙක අඥානම වෙනකොට දුක්ඛේ අඥානම වෙනකොට දුක් සමුදය අඥානම වෙනකොට නිරෝධේ මාර්ගය දෙක නොදන්නවා කියන එක ඉදීමයි මේ දුකයි කියලා දැක්කොත් මේ දුක් සමුදයයි කියලා දැක්කොත් නිරෝධේ මාර්ගය දෙක ඇති වෙන්නේ ඉදීම ඊට පස්සේ දුක්ඛේ ඥානේ තියෙනවා දුක් සමුදය ඥානේ නැහැ කියලා එකක් වෙන්නේ ඇයි මේ දුක කියලා දැක්කොත් එයා තණ්හාවයෙන් බැහැර ඒකට අයිති නැහැ කියලා දකින්න වෙනවා තණ්හාව මේ දුක් සමුදයයි කියලා දැක්කොත් මේ දුක ඇති වෙන්නේ මේ කෙලෙසින්සයි කියලා දැක්කොත් දුක මේකට අයිති නැහැ කියලා දකින්න බලනවා දැන් මේ දෙක අඥානම් කියන්නේ මේ දෙකක් කැටියට දැක්කේ නැතිකම වනේ නේද එතකොට මේ දුක්ඛ සත්‍යයයි මේ දුක ඇති කරන හේතුව සමුදය සත්‍යයයි කියලා මේ සත්‍ය දෙකක් හිතේට දන්නේ නැති වෙනකොට ලෝකයට හම්බෙන්නේ මේ දෙකම එකට එකක් කරලා රූපේ මම කියලා හම්බෙනවා රූපේ දුක මම මගේ කියන ටික කෙලෙසේ දුක්ඛ සමුදය දෙකම එකට එකතු කළ මේ මම කියලා තමයි අපි කියන්නේ එතකොට දුක මම දුක මගේ ආත්මයයි කියලා කෙනෙක් කියයිනම් එයා චතුරාර්ය සත්‍ය දන්නවද නෑ හතරක් තියෙනවද එයාට සත්‍ය නෑ එයා දුකෙන් මිදෙයිද එහෙනම් ඉස්සර වෙලාවම බණ අහනවා කියන එක අවශ්‍ය වෙන්නේ මෙතෙන්ටයි බණ අහපු කෙනාට දහම තේරුණු කෙනාට නිවන ගැන දුක ගැන දුක ඇතිවීම ගැන දුක නැතිවීම ගැන දන්න කෙනාට දුක නැති කරන මඟ හම්බ වෙනවා මිසක එහෙම නොදන්න කෙනාට දුක නැති කරන මාර්ගය හම්බුණා කියලා. ඇයි? මාර්ගය කියලා මාර්ග කරුණු ටික හම්බුණාට කරන්න ඕනේ මේකෙ මොකද කියලා දන්නේ නැහැ. නේද? වටිනාකම චුට්ටක් නොදන්න කෙනෙකුට මැනිකක් හම්බුනා වගේ. ඉතින් මෙයා වටිනාකම දන්නේ නැති හින්දා මේකෙන් වැඩක් ගන්න අල්ල විසිකල ගන්න. ඒ වගේ. එතකොට ඉස්සෙල්ලාම මෙන්න මේ ස්වභාවය තේරුම් අරගත්ත දුක හැටියට තේරුම් ගත්තා දුක්ඛ සමුදය හැටියට කෙලෙසේ තේරුම් ගත්තා ඊට පස්සේ තේරුම් ගත්තා ලෝකය කියලා කියන්නේ මේ දෙකම එකට එකතු කරන විපරිතව දකින්නේ මේකයි ලෝකය නැවත නැවත දුක් විඳ දුකට යන්නට හේතුව කියලා දැක්කා තේන්නවා මේ ධර්මතා දෙකක් වුණොත් දෙකක් බව දැක්කොත් මේ කෙලෙසේට පවතින්න බෑ වෙනවා කෙලෙසේ නැති වෙනවා මේ ස්කන්ධ ටිකේ බැඳිලා තමයි ස්කන්ධ ටික නිසා තමයි කෙලෙසිය මෙච්චර කාලයක් පවතින්නේ සිදු වෙන්නේ රූපේ මම වේදනාව මම සංඥාව මම සංකාරය මම විඥානය මම කියලා මේකට විඥාන ටිටි කියන්නේ ඒකයි කෙලෙසියට පවතින්න පුළුවන් මේ ස්කන්ධ ටිකට අයිතිවාසිකම් කියලාගෙන විතරයි නුවණින් එහෙම දැක්කොත් මෙයා තනි කළා මේ ස්කන්ධ ටික යථාර්ථයේ වෙනම ධර්මතාවයක් කෙලෙසිය වෙනම ධර්මතාවයක් කියලා හොරව අහුනොත් එහෙම මෙයාට තනියම පවතින්න බැහැ මේක දුර වෙනවා මේ නුවණ මේ සිද්ධිය මේ දෙක වෙන් කළ දකින්නවයි කියන සිද්ධියම මාර්ගීපති මාර්ගයේ ප්‍රතිඵලය නිරෝධ සාත්‍යය මේ දුක නේද මේ දුක් සමුදය කෙලෙසේ නේද කියලා දකින්න බවම නුවණ ප්‍රඥා මාර්ගීපති ඒකෙන් වෙන්නේ මොකද මේ ස්කන්ධ මේ කෙලෙසේ කියලා දකින්න එකෙන් උනේ මේ දෙකක් කියලා දකින්න එකෙන් උනේ මේ දෙක එකට වෙච්ච බවයි නැති උනේ දැන් දෙක එකතු වුණොත් තේින්නේ නැනේ මේ දෙකක් කියලා. එකයි හැදී දෙපේ. ඒකත් හැංගිලා ඉන්න පුළුවන්. මේ කෙලෙසෙට මේ ස්කන්ධය ඇසුරු කරන්න පුළුවන්. ඉතින් මේ දෙකක් කියලා දැනගත්ත කියන්නේ කෙලෙසුන්ගේ මිදිලා. මේ ස්කන්ධයන්ගේ මිදිලා, රූපේ මිදිලා. මේ මිදිලා කෙලෙසිට පවතින්න. මේක දුරුවන. ආස්වැක්ෂ වෙනවා කියලා කියන්නේ ඔබ තමයි මේ නුවණ සිහිකරන මාර්ගය කියලා හම්බෙන එක. මේ සිද්ධිය සිහි කරන්න ආශ්‍රය කියලා. මොනද මාර්ගිදී හම්බෙන්නේ? දැන් මේ දෙකක් කියලා අපි ඔප්පු කරගන්න තමයි සතිපට්ඨානේ වැඩන්නේ. ස්කන්ධ ටික හොඳට බලනවා. බලලා ඇත්තට මේක ස්කන්ධයක්. එහෙනම් මේ ඇතුළේ ඉන්නේ කෙලෙසේ මමමගේ කියලා හිතන එක කෙලෙසයක්. එහෙනම් මෙතන ධර්මතාව දෙකක් තියෙනවා නේද? දැන් උපදින අරමුණේ මේ ධර්මතාව දෙක හඳුනා ගත්තොත් මේ මම කියලා අපිට හම්බෙන ධර්මතාවයේ ස්කන්ධ හැම නෙමෙයි නේද ස්කන්ධ ටික මේ ටික නෙමෙයි නේද කියලා හැම හඳුනා ගන්න සිහි කරන බවක් හැම තිබුණොත් ගෙවෙන්නේ මේ කෙලෙස. මේ විදිහට කෙලෙසේ ගෙවුනොත් මේ කෙලෙසියට මෙහෙම හඳුනගත්ත පවතින්න බෑ. පවතින්න බැරි මේ කෙලෙසේ ටික 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 දුරු වෙනවා. ඔකට කියන අපි ආශ්‍රයක් ෂේ වෙනවායි කියනවා. ආශ්‍රය කියලා කියන්නේ කාම ආශ්‍රය, භව ආශ්‍රය, ධිට්ඨි ආශ්‍රය, අවිද්‍ය ආශ්‍රය කියලා මේ කෙලෙස් වලට කියන නම. මේ කෙලෙස් ටික තමයි ටික ටික ෂේ වෙවි වෙවි යන්නේ. ගියාට පස්සේ යම් දවසක් තියෙනවා නුවණ ඉතුරු වෙනවා, කෙලෙස් දුරු වුණා කියන නුවණ ඉතුරු වෙනවා. රූප වේදනා සංඤ්ඤා සංකාර විඤ්ඤාණ කියන මේ ස්කන්ධයන්ගේ පුද්ගල භාවයකින් මම මගේ කියලා ගැනීමකින් තොරව නිදෙනවා. මෙයා බුදුහාමරේකයි දේශනා කරන්නේ යමෙක් රූපයෙන් නිදෙනවා එහෙම පංච උපාදාන ස්කන්ධයෙන් නිදෙනවා. ඒ කියන්නේ රූපයෙන් නිදෙනවා, වේදනාවෙන් නිදෙනවා, සංඤ්ඤායෙන් නිදෙනවා, සංකාරයෙන් නිදෙනවා, විඤ්ඤාණයෙන් නිදෙනවා. එයා ඒ ටිකෙන් විතරක් නෙමෙයි විඳුනේ. ජාතියෙන් මිදුණ, ජරාවෙන් මිදුණ, ව්‍යාධියෙන් මිදුණ, ශෝක පරිදේව දුක්ඛ දෝමන